මීළඟට ගරු නාමල් සුදර්ශන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලය කිමියෝ තිබෙනවා.
ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද මේ මොහොතේ 19 වන අධිකාරී වූ දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන සඳහා කෙටුම්පත් ඉදිරිපත් කරන වෙලාවේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයටත් මේ කාරණා අදාළ නිසා අපට අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලෙස පහුගිය කාලය තුළ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය, සංවර්ධනය, පෝෂණය වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කරමින් ඉන්න මොහොතක තමයි මේ සුවිශේෂී අවස්ථාව උදා කරගන්නේ. මේ පනත සංශෝධනය කරමින් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රැකවරණ සම්බන්ධයෙන්, දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් කරන්නට, විශේෂ පූර්ව ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ විදිහට විශේෂ ප්‍රතිපත්තිමය, නීතිමය සහ ආචනික ක්‍රියාමාර්ග ප්‍රමාණයක් කරගනිමින් ළමා අපචාර වැළැක්වීම සඳහා බහුවාංශික යාන්ත්‍රණයක් කැබිනට් අනුමැති සහිතව ස්ථාපිත කරමින් අනපනත් කීපයක් යාවත්කාලින කිරීමට අදාළව, ඒ සංශෝධන කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගනිමින් ආයතනගත දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම විකල්ප භාරකාරත්වයක් දරන දරුවන් වෙනුවෙන්, ඒත් එක්කම වීදි දරුවන් වෙනුවෙන් ඔවුන්ට ජීවනාධාරයක් දෙන්න වැඩපිළිවෙලක් අර්ථ නමින් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යන අතරතුර, ඒත් එක්කම වින්දිත දරුවන් අධිකරණ වෙත ප්‍රවාහනය කිරීම සඳහා සියලුම පළාත්වලට යදාළ ප්‍රවාහන පහසුකම් සපයන්න වාහන ලබා ගැනීමට ප්‍රතිපාදන මෙන් කරමින් ක්‍රියාවලිය යන අතරතුර, එතක පොර පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතා මගහැරීම වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් වෙන්කර තිබුණු මුදල් ප්‍රමාණය වැඩි කරමින් කෑම වේලක සඳහා රුපියල් 60ක වෙන්කර මුදල් රුපියල් 100ක් දක්වා වැඩි කරමින් මෙවැනි ප්‍රතිපත්ති තීන්දු తీන්න අරගෙනමින් ඉන්න මොහොතක තමයි විශේෂයෙන්ම අද දිනේදී මේ පනත් කෙටුම්පත සංශෝධන සඳහා මේ යෝජනාව ගෙනෙන්නේ. මම ටිකක් කතා කරන්න කැමතියි මේ කාරණාව සම්බන්ධයෙන්, නෛතික රාමුව සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ලබා දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. මේ සංශෝධන සඳහා එක පැත්තකින් නෛතික රාමුවක් තිබෙන අතර අනිත් පැත්තෙන් මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සහ සදාචාරාත්මක පැතිකඩක් තියෙනවා. නෛතික රාමුව ගැන කතා කරොත් අපි කවුරුත් දන්න 1989 නොවැම්බර් 20 ඉදිරිපත් කරනු ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය, අපත් රටක් විදිහට මේ ප්‍රඥප්තියට අපි අස්සන්තමන 1990 ජනවාරි 26 වෙනිදා, ඊට පස්සේ අපර අනුමත කරනවා 1991 ජූලි 12 වෙනිදා. මේ ප්‍රඥප්තියට අදාළව අනුව්‍යවස්ථා 54ක් ක්‍රියාත්මක වෙනවා, 54කින් සමන්විතයි. ඒ තුළ මූලධර්ම හතරක් මේ ප්‍රඥප්ති තුළදී බලාපොරොත්තු වෙනවා. ඒ මූලධර්ම අතර තමයි වෙනස් කොට නොසැලකීම, දරුවාගේ උපරිම යහපත, පැවැත්ම සහ සංවර්ධනය තහවුරු කිරීම, ළමයාගේ අදහස් වලට ගරු කිරීම, මේ කියන කාරණා හතර තුළ තමයි මේ ප්‍රඥප්ති ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රඥප්තිය තුළ තියෙන අනුව්‍යවස්ථා අතර 19 අනුව්‍යවස්ථා සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කරන්නට කැමැති. මචන් එක අතිශයම වැදගත් මේ පනත 50 සංශෝධන ගැන අපි කතා කරනකොට ඒක සඳහන් වෙනවා කිසියම් ළමයෙකු දෙමව්පියන්ගෙන් හෝ දෙමව්පියන්ගේ හෝ නීත්‍යානුකූල භාරකරුගේ නැත සහ භාරකරුවන්ගේ හෝ ළමයාගේ ආරක්ෂක රැකවරණ භාරව සිටින වෙනත් යම් තැනැත්තෙකුගේ ආරක්ෂක සැකවරණ සිටින අතරතුර සියලු ආකාරයේ ශාරීරික හෝ මානසික හිංසා පීඩා වලින් අනතුරු වලින් පරිභවයට පාත්‍ර වීමෙන්, නොසලකා හැරීමෙන් හෝ නොසලකිලිමත් ලෙස සලකනු ලැබීමෙන්, වෙනස්කම් කිරීමෙන් හෝ ලිංගික අපයෝජනය ඇතුළු අයථා ක්‍රියාවන්ට භාජනය කිරීමෙන් හෝ අයුතු ප්‍රයෝජනට යොදා ගැනීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ශ්වකරුවන් වන රාජ්‍යයන් විසින් සියලුම යෝග්‍ය ව්‍යවස්ථාදායක පරිපාලනමය සමාජීය හා අධ්‍යාපනික ක්‍රියාමර්ග ගනු ලැබිය යුතුයි. මං හිතන මේ වාක්‍ය අතිශයෙන් වැදගත්. රාජ්‍යයන් විසින් සියලුම යෝග්‍ය ව්‍යවස්ථාදායක පරිපාලනමය සමාජීය සහ අධ්‍යාපනික ක්‍රියාමර්ග ගනු ලැබිය යුතුයි කියලා මේ 19(1) අනුව්‍යස්ථාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේකට විවිධ අවස්ථාවල රජයන් විදිහට ගත්ත ක්‍රියාමාර්ග තියෙනවා ඉතිහාසය ඇතුලේ. එතකම අපි 2024 නොවැම්බර් මාස බොගෝටාහි පැවති දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ගෝලි අමාත්‍ය මණ්ඩල සමුළුවට සම්බන්ධ වෙලා ලංකාව විදිහට ඒ ගිවිසුමට අත්සන් කරලා තියෙනවා. එතකොට අපිට රටක් විදිහට බැඳීමක් තියෙනවා දරුවන්ට සිදුවන සියලුම මේ ශාරීරික දඬුවම් අවසන් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට. එතකම අපේ අමාත්‍යාංශ සම්බන්ධ ජාතික ළමා රක්ෂණ අධිකාරිය විදිහට පහුගිය කාලයක් තුල කරපු අධ්‍යයනයන් තුල විවිධ ශේෂ්ඨ ඇතුලේ දරුවන් අපයෝජනයට පත්වීම අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කරපු විමර්ශන ඇතුලේ අඳුනගෙන තියෙනවා අපේ රටේ බොහෝ ස්ථානවල දරුවන් විශාල ප්‍රමාණයක් මෙවැනි අපයෝජනයන්ට පත්වන බව. ඒ අනුව ශාරීරික දඬුවම් මහෞෂි කිරීම පිළිබඳව කමිටුවක් පත් කරලා තිබුණා. ඊට පස්සේ ඔවුන් විසින් නිර්දේශ 18ක් සහිතව ඔවුන් ඉදිරිපත් කරලා තිබුණ වාර්තාවක් ඒවා ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන්ම ජාතික ළමා රක්ෂණ අධිකාරිය විදිහට. එතක මීට අදාළව තිරසාර සංවර්ධන ඉලක්කය යටතේ SDG goals කියලා අපි කියන 16-2 කියන කොටස ඇතුලේ අන්තර්ගත වෙන 2030 වන විට ළමයින්ට එරෙහි හිංසාවන් අවසන් කිරීම කියන අපත් රටක් විදිහට මේ තිරසාර සංවර්ධන ඉලක්ක වලට 2015 දී ඉදිරිපත් කරනු එකඟ වෙලා තියෙනවා. මේ අපේ රටක් විදිහට විශේෂ වගකීමක් තියෙනවා 2030 වන විට ළමයින්ට එරෙහි හිංසන අවසන් කිරීම. මෙවැනි නෛතික රාමුවක් තුළ තමයි මේ අදාළ පනත මේ මොහොතේ සංශෝධනයට ලක් වෙන්නේ. ඊට අමතරව තවත් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කතා කරොත් 1939 ළමා හා තරුණ පුද්ගලයන්ගේ ආඥා පනත මේක 71(6) වෙනි ව්‍යවස්ථාව අවලංගු කිරීම එක පැත්තකින්, ඊට පස්සේ 2005 අංක 23 දරන ශාරීරික දණ්ඩන අහෝසි කිරීමේ පනත ඉදිරිපත් කිරීම, මේ සියල්ලම අපිට කතා කරන්න පුළුවන් මේ ශාරීරික දණ්ඩන දරුවන්ට සිදුවන ශාරීරික දණ්ඩන අවසන් කිරීම වෙනුවෙන් අප ගත්ත ඉතිහාසය ඇතුළේ ගත්ත ක්‍රියාමාර්ග විදිහට. විශේෂයෙන් මෙතනදී අපි කතා කරන්නේ පාසල් තුල සිදුවන ඒ හිංසන අපචාර ගැන විතරක් නොවේ, වැඩිපුර කතාබහට ලක් වුණේ ඒ ශේෂ්ඨය. නමුත් අපි දන්නවා ඊට වඩා නිවෙස් තුල දරුවන් දෙමව්පියන් අතින් හිංසනයට පත්වෙන අවස්ථා වන තරම් තියෙනවා. විශේෂයෙන් ආයතනගත දරුවන්ට සිදුවන අපහසුතා විවිධ ආයතන තුළ අපිට ජනමාධ්‍ය හරහා දකින්න ලැබෙනවා. අපිට අමාත්‍යාංශ විදිහට නිතරම පැමිණ ලැබෙනවා මේ ආයතන තුල ළමා නිවාස තුල, ඒත් එක්කම සමහරලට ආගමික සංස්ථා තුල මේ සියලු ස්ථානවල මෙවැනි අකටයුතුකම් සිදු වෙනවා. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේක නිකුත් කරලා තිබුණා මේ පනත ගෙනෙන්නට පෙර පවා ඒ පාසල් තුල සිදුවන දරුවන්ට සිදුවන ඒ අපහසුතා ඉවත් කරන්නට, ඒ බලපෑම් ඉවත් කරන්නට 2005 මැයි 11 ගෙනපු චක්‍රලේක නැවත සංශෝධනය වෙමින් 2016 අප්‍රේල් 29 2016 12 නැමැති චක්‍රලේක ඉදිරිපත් කරලා තිබුණා. මේක තුළ ඇත්තටම සාකච්ඡා කරලා තියෙනවා ශාරීරික දණ්ඩනයන් තුනෙන් දරුවන්ට සිදුව හැකි අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ තත්ත්වයන් 9ක් පිළිබඳ විශේෂයෙන්ම සාකච්ඡා කරලා තිබුණා. කාල වේලාව සම්බන්ධ ප්‍රශ්න ඇතින්ද මම දීර්ඝ විස්තර කරන්න බලාපොරොත්තු වෙන මේ චක්‍රලේකයේ කියවොත් මේකේ තියෙනවා දරුවන්ට ශාරීරික දණ්ඩන ඇති කිරීම තුලින් අනාගතයේදී
ගරු මන්ත්‍රීතුමාට පත්විය හැකි කාර්යබදුමාට ඉදිරිය තිබෙනවා.
ඒත් එක්කම විශේෂයෙන් මේ චක්‍රලේකයේ තුල සඳහන් කරලා තියෙනවා පාසල් විනය මණ්ඩලයක් පිහිටුවීම. එත් එක විනය මණ්ඩලේ සංවිතය සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. එත් එකම යෝජනා කළ තියෙන ශාරීරික දඬුවම් වෙනුවට පහත සඳහන් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ කියලා අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ගත් මේ ඇතුළේ සඳහන් කළ තියෙනවා. ඉතින් මම හිතනවා අපි හිතනවා පාසල තුළ කිසිසේත්ම දරුවන් හිංසනයට ලක්විය යුතු නැහැ. ඒ සඳහා දඬුවම් කිරීමට අවශ්‍ය වෙන විකල්ප ක්‍රියාමාර්ගත් මේ චක්‍රලේක ඇතුළේ සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ අවස්ථාව පොඩි වෙලාවක් කොම ගන්න විශේෂයෙන්ම එළබෙන ඔක්තෝබර් 1 වෙනිදා ළමා දිනය පැවැත්වීමට නියමිතයි. ඒකට සමගාමීව අපි කාන්තාසා ළමා කටයුතු අමාත්‍යාංශයේ විදිහට සතියක් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වටපිටාව ගොඩනගලා තියෙනවා. ළමා දින ජාතික සතිය ප්‍රකාශයට පත් කරලා තියෙන එකට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. හෙට සිට يعني සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 1 වෙනිදා දක්වා සතියක කාලයක් අපි ක්‍රියාත්මක කරනවා මේ ළමා දිනට සමගාමීව. එතකොට විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 25 වෙනිදාට අපි ළමා ඓතිහාසිකන් සුරක්ෂිත කිරීම පිළිබඳව විදුහල්පතිවරුන්ගේ භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා සංවිධානය කළා තිනවා. මේ කාන්ට සම්බන්ධව මම ඒ ගැන මතක් කරේ. ඒත් එක්කම විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන සම්බන්ධව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ළමා රක්ෂණ අධිකාරිය, ඒත් එක්කම ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් එක්ක එකතු වෙලා 26 වෙනිදාට වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, දරුවන්ගේ පෝෂණය වෙනුවෙන්, සෞඛ්‍ය තත්ත්වය ගොඩනැංවීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් සතිය පුරාම අපි ක්‍රියාත්මක කරමින් ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දින ජාතික උත්සවය අපි ගරු අග්‍රමාත්‍යතුමත් එක්ක සම්බන්ධ වෙලා අරලියගහ මන්දිරයේදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධ දැනුවත් කරමින් අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්තමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.